මෙදරට ගුරුගෙදර විකාශය තුළින් අපොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ තවත් එක් පාඩමක් ඔබ වෙත ගෙනීමටයි අද දින සූදානම් වන්නේ. අද දින මා තෝරා ගත්තා පහුගිය 2019 අපොස උසස් පෙළ විභාගයේ ලැබුණු ප්‍රශ්නයක් ඇසුරින් ඔබට විෂය කරුණු සහ ඒ ප්‍රශ්නය පිළිතුරු ලබා දෙන්නේ කෙසේද කියලා සාකච්ඡා කරන්න. මේකට තෝරගත්තේ මම 2019 අපොස උසස් පෙළ විභාගයේ B කොටසේ 5 වන රචනා ප්‍රශ්නය. අපි පාඩමක් විදිහට ගත්තොත් මේක ඔබේ දත්ත සමුදාය කියන පාඩමට තමයි අයිති. ඒකෙදි අපි පහුගිය වාරවල සාකච්ඡා කරා මේ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රශ්න කීපයක්. නමුත් මේ ප්‍රශ්නය වෙනත් වර්ෂවලට වඩා ටිකක් විශේෂ ආකාරයේ ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම තුළින් ඔබේ විභාගය ජය ගැනීමට ඔබට රුකුලක් වෙනවා ඇති කියලා හිතපු නිසා මේක තෝරා ගැනීම සිදු කරා. අපි ඉස්සලාම බලමු. දැන් මේ ප්‍රශ්නය ඔබට මේ ප්‍රශ්න පත්‍රය මේ වෙනකොට ඔබ ළඟ තියෙන්න ඕනේ ප්‍රශ්න පත්‍ර. එහෙම නැත්නම් අද අපි ප්‍රශ්නේ සාකච්ඡා කරාම ප්‍රශ්න පත්‍රය නැවත වරක් පරිශීලනය කරන්න අරගෙන මේ ප්‍රශ්නේ ආකෘතිය දිහා බලන්න වෙනස් ආකාරයක ආකෘතියක් දීලා තියෙන්නේ. ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. එක්තරා වාහන කුල්ලියට සැපීමේ සමාගමකට ලියාපදිංචි වාහන හිමිකරුවන් ඇත. හිමිකරුවන්ගෙන් වාහන ලබාගෙන පාරිභෝගිකයන් වෙත කුලියට ලබා දෙයි. වාහන කුලියට සැපීමේ සමාගමට අදාළ පහත දැක්වෙන සම්බන්ධතා සලකන්න. දැන් ඔබට සංසිද්ධියක් දීලා තියෙනවා. වාහන කුලියට සැපීමේ සමාගමක් තියෙනවා. ඒ සමාගමේ වාහන හිමිකරුවෝ ඒ සමාගමට ලියාපදිංචි වෙනවා. එතකොට දැන් මේ වාහන කුලියට සැපයන සමාගම සතුව වාහන නෙවෙයි, වෙන වෙන වාහන හිමිකරු සමාගමේ ලියාපදිංචි වෙනවා. එතකොට ඒ ලියාපදිංචි වෙන වාහන හිමිකරුවන්ගේ වාහන තමයි පාරිභෝගිකයන්ට මේ සමාගම විසින් කුලියට ලබා දෙන්නේ. ඕක තමයි දැන් ඔබට දීලා තියෙන සංසිද්ධිය. ඒකට අදාළ සම්බන්ධතා කීපයක් දීලා තිනු. ඔබ දන්නවා අපිට පුළුවන් සම්බන්ධතා නිරූපණය කරන්න. අපි දන්නවා වගු ආකාරයෙන් අපි නිරූපණය කරනවා. එහෙමත් නැත්නම් සම්බන්ධතා පටිපාටි අපි කියන ඔකට රිලේෂනල් ස්කීමා කියලා. එතකොට රිලේෂන්ස් රිලේෂනල් ස්කීමා විදිහට ඉදිරිපත් කරලා තිනවා. දැන් මේකෙදි ඔබට දීලා තියෙනවා එහෙම සම්බන්ධතා තුනක්. පළවෙනි රිලේෂන් එක විදිහට තියෙනවා කස්ටමර්. දැන් මේවා දක්වන්නේ ඉංග්‍රීසියෙන් තමයි මේවා දක්වන්නේ, ඉංග්‍රීසියෙන් දක්වන්නේ. එතකොට දීලා තියෙනවා කස්ටමර්. ඊළඟට වරහන් තුල දක්වලා තියෙනවා කස්ටමර් NIC කොමා වලින් වෙන් කරලා තියෙන්නේ. කස්ටමර් NIC, කස්ටමර් නේම්, සිටි, පෝස්ටල් කෝඩ් කියලා. එතකොට අපිට පේනවා එහෙනම් ඒ දැක්වෙන ඒ සම්බන්ධතාව තුළ සාමාන්‍යයෙන් මේ වෙලාවේදී ඔය කස්ටමර් කියලා දක්වන එක ඔබ දන්නවා ඒක අපිට වගුවක් විදිහට නිරූපණය කරන්න පුළුවන් සම්බන්ධතාවක්. නැත්තම් අපිට ඔබ මේක භූතාර්ථ සම්බන්ධතා සටහනක් එක්ක සම්බන්ධ කරොත් මේක භූතාර්ථයක් තමයි කස්ටමර්. ඒ විදිහට ඔබට දැන් මේක ගල්ප ගන්න පුළුවන්. එහෙනම් ඒකේ කස්ටමර් NIC, කස්ටමර් නේම්, සිටි, පෝස්ටල් කෝඩ් කියලා වරහන වහලා තියෙනවා. ඊළඟට දෙවෙනි සම්බන්ධතාවය vehicle owner. වරහන් ඇතුලේ තියෙනවා owner ID, owner name, contact number. තුන්වෙනි සම්බන්ධතාවය vehicle. ඒකේ ඇතුලේ වරහන් තුල තියෙනවා vehicle reg number, description, owner ID. විදිහට තමයි ඔබට දැන් සම්බන්ධතා තුනක් දක්වලා තියෙන්නේ. දැන් ප්‍රශ්න එන්නේ මේ ඇසුරෙන් දීලා තියෙන ප්‍රශ්න අපි දැන් පිළිවෙලින් මේක විසඳ ගන්නකොට අනුගමනය කරන්න ඕනේ විදිහ අපිට බලන්න පුළුවන් කොමනවාද අහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ එක එකක් ගැන මෙහෙම දුන්නට මේකේ වටපිටාව නැත්නම් මේකේ සන්දර්භය ඔබට දීලා තියෙනවා. ඒ යටතේ පළවෙනියට කියලා තියෙනවා කස්ටමර් සම්බන්ධතාවයේහි අනන්‍ය වන කස්ටමර් NIC කස්ටමර් නේම් ඔහු ඇය ජීවත් වන නගරය සහ එම නගරයේහි පෝස්ටල් කෝඩ් අඩංගු වේ. මේවා සිංහලෙමුත් දීලා තියෙනවා මේ වගේ තේරුම්. නමුත් දැන් අපිට මේක ලියනකොට ලියන්න වෙන්නේ මේ වගේ ඔබට තේරුම අවශ්‍ය නම් තේරුම ඒවා ගත්තට ලිවීම ලියන්න වෙන්නේ අපිට මේක ඉංග්‍රීසි භාෂාවෙන්. මොකද අපිට දීලා තියෙන ආකාරය එහෙම නිසා මෙතන ඔබට පැහැදිලි කරගන්න තමයි ප්‍රශ්න පත්‍රයේ මෙතන මේ කස්ටමර් කියන්නේ පාරිභෝගිකයා ඒ විදිහට දීලා තියෙනවා. ඔබ ලියනකොට ගන්න ඕනේ මෙතනින් තියෙන ඉංග්‍රීසි පද. එතකොට මේ වෙලාවේදී මේ ප්‍රශ්නේදී සැලකිලිමත් වෙන්න ඕනේ ඒ අක්ෂර වින්‍යාසය වෙනස් කරන්න බෑ. ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා නම් කස්ටමර් කියලා ඒ කස්ටමර් කියන වචනය ඒ විදිහටම ලිවීම බලාපොරොත්තු වෙනවා. එතකොට ගොඩක් විට දැන් මේකෙදි මේ අනන්‍ය වන කස්ටමර් NIC කියන එක ලියලා තියෙන්නේ කස්ටමර් _ NIC. එතකොට ඒ ආකාරයටම තමයි ඔබ මේක නැවත ලියනකොට ලියන්න ඕනේ. අපිට ඒක වෙනස් කරලා ලියන්න බැහැ. එතකොට කස්ටමර් _නේම් කියලා තියෙන්නේ සිටි පෝස්ටල් _කෝඩ් කියලා තියෙන. එතකොට ඒ තියෙන විදිහට තමයි ඔබ නැවත පිළිතුර ලියනකොට මේ ලිය තියෙන හැම දෙයක්ම ලියවීම කළ යුත්තේ. දැන් මේකේ තියෙනම් කියනවා කස්ටමර් සම්බන්ධතාවයේහි අනන්‍ය වෙනවලු කස්ටමර් NIC. එකෙන් අපි දන්නවා එහෙනම් අනන්‍ය වෙනවා කියන්නේ ඒක එකට සුවිශේෂී. එහෙනම් අඳුනගන්න පුළුවන් මේක මේකේ ප්‍රාථමික යතුර විය යුතුයි කියලා. ඊළඟට කියනවා එක් පාරිභෝගිකයෙකු එක් නගරයක ජීවත් වන අතර එක් නගරයක් තුල පාරිභෝගිකයන් රාශියක් ජීවත් විය හැක. තැපැල් කේතය නගරයේ මත රඳා පවතී කියලා දෙලා තිනවා. දැන් අපිට ප්‍රශ්නේ තවදුරටත් කියවගෙන යන්න පුළුවන්. හැබැයි දැන් මට හිතෙනවා ඔබ දැන් කොහොම වුණත් මේ පිළිතුර ගොඩ නගා ගන්නකොට ඔබට මේකේ සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ දීලා තියෙනවා මේ ER සටහන. එහෙමත් නැත්නම් භූතාර්ථ සම්බන්ධතා සටහන අඳින්න. ඒ නිසා ඔය මේ වගන්ති කියවනකොටම ඔබට මේ ගමම්ම පුළුවන් වෙනත් මේ පිළිතුරු පත්‍රය පිළිතුරම නොවුනට ඔබට මේ වගන්ති කියවනකොට ER සටහන ගොඩ නගන්න ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ඒක පහසුවක් වෙයි. මොකද ඇත්තටම කියනවා නම් මේ වගේ ප්‍රශ්නයක් නැවත නැවත කියවීම අවශ්‍යයි. එතකොට ඔබ පළවෙනි වාරේ කියවනකොට ඔබට අඳුරගන්න පුළුවන් වෙන දේවල් සටහන් කරගෙන ඒ නැවත නැවත කියවනකොට තවත් එකතු වෙන කරුණු එකතු කරලා ඔබට අන්තිමට ඒ ගොඩනැගෙන සටහන නිවැරදිද කියලා පරීක්ෂා කරලා බලලා පිළිතුරු පත්‍රයේ පිළිතුර විදියට අමුණන්න පුළුවන්. ඒ ඔබ ඒ ගොඩනගා ගැනීමට භාවිතා කරපු පත්‍රයේ ඔබට ඒක කපලා කටු කියන්නේ අනවශ්‍ය පිළිතුරක් නෙමෙයි ඔබට ඒක කරලා ඉවරනාට පස්සේ කටු සටහනක් විදියට නැත්නම් එක ඉරකින් කපලා දැම්මොත් ඒක අමුණන්න පුළුවන්. නැත්නම් ඒක කටු කොලයක් අනවශ්‍ය කොලයක් විදියට ඉවත් කරන්න පුළුවන්. එතකොට දැන් මේකෙදි මේ කියනකොටම එහෙනම් ඔබට පැහැදිලි වෙනවා හරි මේ කස්ටමර් කියන්නේ එහෙනම් මේකේ භූතාර්ථයක් වෙන්න ඕනේ. එහෙනම් ඔබට ඕන නම් කස්ටමර් කියන භූතාර්ථ අපි ඉගෙන ගත්තා. ඒවා දක්වන්නේ ඍජුකෝණාශ්‍රයක් අඳිනවා. ඍජුකෝණාශ්‍රය තුල කස්ටමර් කියන වචනය ලියනවා. එහෙනම් මේ අනික් කියපු ඒවා කස්ටමර්ව අනන්‍යව අඳුනගන්න කස්ටමර් _NIC කියන එක අපි ඉලිප්සයක් තුල දානවා. එතකොට ඒක යටින් ඉරක් අඳිනවා. මේක ප්‍රාථමික යතුරු බව පෙන්වන්න ඒකලයේ ඉලිප්සය සම්බන්ධ කරනවා රේඛාවකින් කස්ටමර් කියන ඍජුකෝණාශ්‍රයට. ඊළඟට ඊට අමතරව තියෙනවා කස්ටමර් _නේම් කියන එක. එතකොට පුළුවන් එහෙනම් ඔබට කස්ටමර් _නේම් කියන එක ඉලිප්සයක ලියලා ඒකත් අර වගේම සම්බන්ධ කරන්න කස්ටමර් කියන භූතාර්ථයට. ඊට පස්සේ මෙතන දැන් අර පළවෙනි සැරේ කියවනකොට අපිට හිතෙනවා කස්ටමර් කියන එකටම තමයි එන සිටි කියන එකයි පෝස්ටල් කෝඩ් එකයි තියෙන්නේ කියලා. හැබැයි ඒක කියවගෙන යනකොටම ඊළඟට තියෙනවා මෙහෙම දෙයක්. එක් පාරිභෝගිකයෙකු එක් නගරයක ජීවත් වන අතර එක් නගරයක් තුල පාරිභෝගිකයන් රාශියක් ජීවත් විය හැකියි. ඔහොම කියපු ගමන් අපිට තේරෙනවා හරි එහෙනම් මේ කස්ටමර් කියන එකට උපලක්ෂණයක් විදිහට නෙවෙයි සම්බන්ධ වෙන්න ඕනේ මේ නගරය කියන එකත්. එහෙනම් තවත් භූතාර්ථයක් විදිහට තමයි නිරූපණය කරන්න වෙන්නේ කියන එක. එතකොට එහෙනම් ඒක ඔබට පුළුවන් සිටි කියලා භූතාර්ථයක් විදිහට ඍජු කෝණාශ්‍රයක් තුල දාලා ඒකට දාන්න පුළුවන්. එහෙනම් මොකද දැන් මේ සිටි කියන නැත්තම් අපිට පුළුවන් දැන් පාරිභෝගිකයෙකු ජීවත් වන නගරයේ හින්ද ඕනනම් අපිට කස්ටමර් අන්ඩර්ස්කෝ සිටි කියලා යොදන්නත් පුළුවන්. නැත්තම් සිටි කියලා යොදලා අපිට පුළුවන් එහෙනම් එක නගරයකට තියෙනවා දැන් මොකද්ද පෝස්ටල් කෝඩ් එකක් කියලා තියෙනවා. එහෙනම් අපිට ඕකට සම්බන්ධ කරන්න පුළුවන් පෝස්ටල් කෝඩ් කියන උපලක්ෂණය සම්බන්ධ කරන්න පුළුවන්. දැන් එතකොට මේ වෙලාවේ කස්ටමර් කියන භූතාර්ථයයි සිටි කියන භූතාර්ථයේ අතර භූතාර්ථ දෙක අතර තියෙන සම්බන්ධතාව මොකද්ද අපිට දක්වන්න පුළුවන්? ලිව්ස් කියලා. දැන් ජීවත් වෙනවනේ වෙන්නේ කස්ටමර් ලිව්ස් ඉන්ස් කස්ටමර් සිටි කියලා නෙන්නේ. එහෙනම් ලිව්ස් කියලා අපි ඒ සම්බන්ධතාවය අපි අර ඩයමන්ඩ් ෂේප් එකක් තුල ලිව්ස් කියන එක දාලා කස්ටමර් ඉඳන් සම්බන්ධ කරනවා රේඛාවක්. ඊළඟට එහා පැත්තේ රේඛාව ගිහිලා සිටි කියන එකට සම්බන්ධ වෙනවා. දැන් මේ දෙක අතර අපි දන්නවනේ අපිට ගණනීයතාව දක්වන්න පුළුවන් කියලා. මේක කියන්නේ එක පාරිභෝගිකයෙකු එක නගරයක ජීවත් වෙනවා. එහෙනම් අපි දන්නවා කස්ටමර් කියන පැත්තේ එක තියෙනවා. එක පාරිභෝගිකයෙක් ජීවත් වෙන්නේ එක නගරයක. එහෙනම් කස්ටමර් කියන තැන එකයි කස්ටමර් සිටි කියන තැන එකක් දාන්න පුළුවන්. හැබැයි ඒ අතරම කියනවා මෙතන මේ එක් නගරයක් තුල පාරිභෝගිකයන් රාශියක්. එහෙනම් කොහොමද අපි ලියන්නේ? අර කස්ටමර් සිටි ගාව එක නගරයක ගොඩක් ඉන්න පුළුවන් පාරිභෝගිකයෝ. එහෙනම් ආපහු කස්ටමර් කියන තැනට අපිට ගණනීයතාවය දක්වන්න පුළුවන් බහු විදිහට. එහෙනම් අපිට එතන එම් අකුර හරි එන් අකුර හරි ඔබ දන්නවා අපි එක නිරූපණය කරන්න යොදනවා සටහන් කරන්න පුළුවන්. උන දැන් අපි ER සටහනේ යම් කොටසක් මේ වගන්ති අනුව සම්පූර්ණ කරගත්තා. එතකොට ඊළඟට අපි බලමු ඊළඟට දීලා තියෙන කොටස. දැන් මේකේ විශේෂයෙන් කියලා තියෙනවා තැපැල් කේතය නගරයේ මත රඳා පවතී. ඒකෙන් අපිට කියන්නේ එහෙනම් මේ නගරය කියන එක කට සම්බන්ධයි තැපැල් කේතය. ඒ වගේම මේකෙන් අපිට තවත් කියනවා මේ සම්බන්ධකය ගැන කිව්වහම දැන් මේ කස්ටමර් කියන රිලේෂන් එකේ කස්ටමර්ට සම්බන්ධ මොනවද? කස්ටමර් NIC කියන එක අනිවාර්යෙන් කස්ටමර්ට සම්බන්ධයි. ආය කස්ටමර් නේම් ඒකට සම්බන්ධයි. හැබැයි මෙතන තියෙන සිටි පෝස්ටල් කෝඩ් කියන එක ගත්තොත් ඔබට දැන් එතනින්ම පේනවා එහෙනම් පෝස්ටල් කෝඩ් කියන එක සම්බන්ධතාවයක් දක්වන්නේ සිටි කියන එකට. දැන් කියන එක එහෙනම් අපිට පැහැදිලි මෙතන මේ මෙන්න මේ විශේෂයෙන් ඔබට ඒක තේරලා තියෙනවා. හරි අපි බලමු එහෙනම් ඊළඟ කොටස. vehicle owner සම්බන්ධතාවයේහි අනන්‍ය වූ owner ID, owner name සහ contact number අඩංගු වේ. හරි. එහෙනම් දැන් අපිට පුළුවන් vehicle owner කියලා භූතාර්ථයක් අඳින්න. ඒකට පැහැදිලි කියන වාක්‍ය උපලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද අනන්‍ය ඕන underscore id කියන එක. ඒක ලියලා ඒක යටින් ඕන id කියලා ලියලා ඉලිප්සයක් තුල අපි යටින් ඉරක් ඇඳලා ඒක සම්බන්ධ කරනවා vehicle ඕන කියන ඍජු කෝණාශ්‍රයට. ඒතර මේකෙදි උපලක්ෂණ තුනක් අපිට කියලා තියෙනවා දාන්න පුළුවන්. මොකක්ද ඕන id, ඕන name, contact number. එහෙනම් ඒක පුළුවන්. දැන් එතකොට මේ vehicle ඕන අපි කොහොමද සම්බන්ධ කරන්නේ? දැන් vehicle loan කියන එක අපිට මතකයි, vehicle loan කෙනෙක් තමයි වාහනයක් දෙන්නේ. එහෙනම් vehicle loan කියන එකට සම්බන්ධ වෙන්න ඕනේ වාහනය, vehicle කියන භූතාර්ථය. ඊළඟට දීලා තියෙන relation එක ඒ සම්බන්ධ. vehicle සම්බන්ධතාවයේහි අනන්‍ය වූ වාහනයේ ලියාපදිංචි අංකය, වාහනය පිළිබඳ විස්තරය සහ හිමිකරු හැඳුනුම් අංකය අඩංගු වේ. ඒවා දීලා තියෙනවා. එහෙනම් අනන්‍යයි vehicle කියන භූතාර්ථයට අනන්‍යයි vehicle underscore reg underscore no කියන එක. අපි ඒක ඒ විදිහටම ලියලා ඉලිප්සයක් තුල යටින් ඉරක් ඇඳලා අපි ඒ ඉලිප්සය සම්බන්ධ කරනවා vehicle කියන භූතාර්ථයට. ඊළඟට ඊට අමතරව දීලා තියෙනනේ වාහනේ විස්තරයක් තියෙනවා description කියලා. එහෙනම් ඔන්න description කියන එක අපි මොකද කරන්නේ? ඒකත් දානවා මොකටද? vehicle කියන භූතාර්ථයට. හරි, දැන් එතකොට ආය මොකද්ද කියන්නේ? ඒකේ තියෙනවා කියනවා හිමිකරු හැඳුනුම් අංකය. හැබැයි දැන් අපි දන්නවා හිමිකරු හැඳුනුම් අංකය අයිති කාටද? ඒකයිති vehicle loan-ට. දැන් ඔන්න ඔබට මේක හොඳට මතක තියාගන්න ඕනේ. අපි relation එකක් එහෙමත් නැත්නම් සම්බන්ධකයක් දිහා බලලා භූතාර්ථ සටහන අඳිනකොට අපි ඕ අතර තියෙන සම්බන්ධතාවත් එක හිතන්න ඕනේ. දැන් අපි දන්නවා vehicle loan කෙනෙක්ට තමයි vehicle එකක් අයිති. එහෙනම් අපිට පුළුවන් ඒ අතර සම්බන්ධතාවය දාන්න vehicle කියලා. එතන ඉඳන් යන ඉරක් ඇඳලා අපිට පුළුවන් අපේ අර diamond shape එක ඇතුලේ අපි සම්බන්ධතාවන් දක්වන්නේ diamond shape එකකනේ. ඒකේ දානවා owns, හිමි කියන අදහස. නං vehicle owns කියන එක සම්බන්ධ කරනවා vehicle owner කියන එකට. මේකෙදි එතකොට කියන කී අපි සාමාන්‍යයෙන් හිතනවා, දැන් අපි දන්නවනේ vehicle loan කෙනෙක්ට වාහන එකකට වඩා තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට vehicle loan කියන පැත්තේ එක කියලා දාලා vehicle කියන පැත්තේ බහු කියන එකේ සංකේතයක් දාන්න පුළුවන්. අපි බලමු ප්‍රශ්නයක දැන්න තියෙනවද කියලා. මේකේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. පාරිභෝගිකයෙකුට වාහන එකකට වඩා කුලියට ගත හැකිය. තවද කිසියම් වාහනයක් පාරිභෝගිකයන් කිහිප දෙනෙකුට වෙනස් අවස්ථාවලදී කුලියට දිය හැකිය. සෑම වාහනයකටම තනි හිමිකරුවකු සිටින අතර එක් හිමිකරුවකුට වාහන එකකට වඩා තිබිය හැකිය. ඔන්න දැන් අපිට එනම් ගණනීයතාවන් ටිකක් දාන්න පුළුවන්. කොහොමද වෙන්නේ? පාරිභෝගිකයෙක්ට වාහන එකට වඩා කුලියට ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනයක් ගත්තොත් එකම වෙලාවේ පාරිභෝගිකයෝ කීප දෙනෙක් ගන්න නෑනේ. ඒ වාහනයක් ගත්තොත් වෙනස් අවස්ථාවන් වලදී පාරිභෝගිකයන් කීප දෙනෙක්ට කුලියට දෙන්න පුළුවන්. එහෙනම් අපිට ඒක ලකුණු කරන්න පුළුවන්. ඒ දෙක එන්නේ කවුරු අතරද දැන්? ඒක එන්නේ කස්ටමර් කියන එකයි, කස්ටමර් කියන භූතාර්ථයයි vehicle කියන භූතාර්ථය අතර. කොහොමද ඒ දෙන්න සම්බන්ධ කරන්නේ අපි? කස්ටමර් rents a vehicle. එහෙනම් කස්ටමර් ඉඳන් අඳිනවා අපි ඉරක්. ඒකල්ලා ඒ අඳින diamond shape එක ඇතුලේ rents කියලා ලියන්න පුළුවන් අපිට. ඒක සම්බන්ධ කරනවා vehicle කියන භූතාර්ථයට. එහෙනම් අපිට පුළුවන් එක පාරිභෝගිකයෙක්ට වාහන ගන්න පුළුවන් කුලියට කිහිපයක්. එහෙනම් මොකද කරන්නේ? කස්ටමර් පැත්ත එක වෙනකොට වාහනේ පැත්ත බහු. එම් හරි එන් හරි අගුරු දාන්න පුළුවන් අපි තුමු අපි එන්නකුරු දැම්මා කියලා වාහන පැත්තේ ඉඳන් ගියොත් එක වාහනයක් පාරිභෝගිකයන් කීප දෙනෙක්ට වෙනත් අවස්ථාවලදී කුලියට දෙන්න පුළුවන් එහෙනම් එතනත් බහුනේ එහෙනම් අපිට අපි වාහනේ පැත්තේ එන්දාපු හින්දා කස්ටමර් පැත්තේ බහු කියන එකට අනිවාර්යෙන් අපි දාන්නේ එම් අකුර මොකද ඔය අකුරු දෙකයි වෙනස් කරන්න ඕනේ ඇයි වෙනස් කරන්නේ ඔය අවස්ථා ගාන සමානයි කියන්න අපිට බෑනේ අපිට කියන්න බෑ ගණන් දෙක එකයි කියලා ඒ නිසා තමයි ඔකට වෙනස් අකුරු දෙකක් අපි දාන්නේ දැන් ඔන්න අපි ඒක ගණනීයතාව දැම්මා තව ගණනීයතාවක් මේකේ තියෙනවා මොකද්ද හැම වාහනයකටම තනි හිමිකරුවෙක් ඉන්නවා එක් හිමිකරුවෙකුට වාහන එකකට වඩා තියෙන්න පුළුවන් ඒක ඉන්නේ කවුරු අතරද ගණනීයතාවය vehicle ඕන කියන භූතාර්ථය සහ vehicle කියන භූතාර්ථය අතර එහෙනම් අපි දන්නවා vehicle ඕන කියන එක vehicle ඕන කෙනෙක්ට වාහන ගොඩක් තියෙන්න පුළුවන් vehicle ඕන පැත්තේ එක vehicle කියන පැත්තේ බහු කියන්න ඔබ රූප සටහනේ තියෙන ආකාරයට ඔබ බලලා එම් හරියෙන් හරි අකුරු ඔබට දාන්න පුළුවන්කම තියෙනවා අපි ගොඩක් විට එක ළඟ දානකොට එකිනෙකට වෙනස් අකුරු දැන් මෙතන vehicle කියන තැන කලින් අපි එන්න අකුරු දැම්මනේ එතකොට මේ vehicle සහ vehicle ඕන අතර දාන දන්න අපිට එම් අකුරු දාන්න පුළුවන් එතකොට අපි අනික් පැත්ත බැලුවොත් එක වාහනයක් අයිති එක හිමිකරුවෙක්ටම විතරක් හින්දා ඒක අපි වෙනසක් කරන්නේ vehicle ඕන කියන තැන තියෙන්නේ එක දැන් ඔන්න අපි දැනට ඇඳපු කොටස් ටිකේ අපි ගණනීයතාවයනුත් ලකුණු කරා අපේ ප්‍රාථමික යතුරු නිවැරදිව ලකුණු කරලා තියෙනවා ඒ කොටස් ටික හරි දැන් තමයි අපි ඔන්න ප්‍රශ්න ටිකට ආවේ දැන් බලන්න මේ ටික කියවලා ඉවර කරනකොට ලොකු වෙලාවක් ගත කරාට හැබැයි අපි ප්‍රශ්නේට තාම ආවේ නැහැ. හැබැයි අපිට මේ 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 තිබුණු මේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ කියපු දේවල් ටික ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ප්‍රශ්නය ලෙසින් අවබෝධ කරගෙන පිළිතුරු ලබා දෙන්න. හරි. අපි බලමු පළවෙනි කොටස මොකද්ද කියලා. අපෙන් අහනවා ඉහත 1 2 හා 3 හි ඇති සම්බන්ධතා පවතින්නේ කුමන ප්‍රමතකරණයෙහිද ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න හරි දැන් ඔන්න මේ මොකද ප්‍රමතකරණය කියලා කියන්නේ දැන් ඔබ මේකට පිළිතුරු දෙන්න දැනගන්න ඕනේ නම් මේ ප්‍රමතකරණය කියන්නේ මොකද්ද දත්ත සමුදාය සම්බන්ධව තියෙන ප්‍රමතකරණය කියන සංසිද්ධිය මොකද්ද කියලා එක ප්‍රමතකරණය කියන එක දැන් එහෙනම් අපි බලමු කතා කරමු මෙතන ඔබ සාමාන්‍යයෙන් දන්න වචනයක් තමයි ප්‍රමතකරණය මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා normalization කියලා ඒ කියන්නේ අපිට පුළුවන් දැන් අපි දත්ත සදත්ත ගොඩක් නිදත්ත සමුදායක් කියන්නේ මේ දත්ත සමුදායක විවිධ සම්බන්ධතා තියෙනවා දත්ත රාශියක් එකට එකතු වෙලා තියෙනවා මේ වෙලාවේදී අපි සම්බන්ධතා නිර්මාණය කරනකොට අපි නීති රීති ටිකක් අනුගමනය කරනවා. දත්ත එකට එකතු කරනකොට අපි ගාව තියෙන නීති රීති ටිකක් ඒකට අනුගත වෙලා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ නීති රීති මාලාවේට තමයි අපි කියන්නේ. කියන්නේ දත්ත යම්කිසි නීති රීති මාලාවක් අනුව අපි ඒකේ තියෙන අපිට දෝෂ ඉවත් කරනවා. ඒ දත්ත පිරිසුදු කරනවා කියන්න අපිට පුළුවන්. ඔන්න ඔය සංසිද්ධියට අපි කියනවා ප්‍රමතකරණය කියලා. මේ දත්ත ප්‍රමතකරණයේදී එහෙම නැත්තම් මේ දත්ත අපි යම්කිසි පිළිවෙලකට සකස් කිරීමේදී අපිට වාසි වෙනවා. එකක් තමයි අපිට පුළුවන්කම තියෙනවා දත්ත අපි කියනවා රෙපටිෂන්. එහෙම නැත්තම් රිඩන්ඩන්සි කියලා කියනවා. ඒ කියන්නේ දත්ත නැවත දත්ත යෙදීම වළක්වන්න පුළුවන් අපිට. ඒ කියන්නේ එකම දත්තය නැවත තිබීමෙන් මොකද වෙන්නේ? ඒක එකම දත්තය වාර ගණනාවක් තියෙනකොට ඒක ආවාසියක් වෙනවා. අපි මෙතන පරිගණකයේ ගබඩා කිරීම ගත්තොත් ඒක තේරුමක් නැහැ. මොකද අපිට පුළුවන් ඒක පිළිවෙලකට එක තැනක තියලා අවශ්‍ය වෙලාවට ඒ දත්තය නැවත ලබා ගැනීම කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී කතා කරන්නේ අපි දත්ත වගුවක් තුල, දැන් වගුවක් කිව්වහම ඔබ දන්නවා ඒක හැදිලා තියෙන්නේ records. Records වලින් records කියන එකට අපි එතකොට කියන්නේ උපලැකියාන කියලා. එතකොට උපලැකියාන තියෙනවා. දැන් මේ උපලැකියානයක දත්ත නැවත නැවත අපි බොහෝ විට යොදන්නේ නැහැ. ඒක වළක්වනවා මෙන්න මේ ප්‍රමතකරණේ. ඊළඟට අපි හිතමු එහෙම නැවත නැවත යෙදුනොත් වෙන වැරද්දක් තියෙනවා. මොකද අපිට සමහර වෙලාවට ওই දත්තේ යම්කිසි දෙයක් වෙනස් කරන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම හිතමු, අපි හිතනවා ශිෂ්‍යයන් පිළිබඳව දත්ත අඩංගු කරලා තියෙන දත්ත සමුදායක ශිෂ්‍යයෙක්ගේ අපිට පදිංචි ලිපිනේ අපි හිතමු වෙනස් කරනවා කියලා. දැන් එහෙම වෙලාවක ඔය දත්තේ වෙනස් කරන්න අපිට පහසුයි. ඕක එක තැනක තියෙනවා නම්, ඒ කියන්නේ අපි හිතමු දැන් ශිෂ්‍යයා ඉන්නේ යම් පන්තියකනේ පාසලේ. ඒ පන්තියේ දැන් ගොඩක් වෙලාවට අපිට ඕක දකින්න පුළුවන් දේවල් මේවා. දැන් අපි හිතමු දැන් ශිෂ්‍යයා ඉන්නේ 7 වෙනි ශ්‍රේණියේ කියලා. හැබැයි මෙයා ඉස්කෝලේට බාර දුන්නේ 1 ශ්‍රේණියට. දැන් 1 ශ්‍රේණියට බාර දුන්නාම 1 ශ්‍රේණියේදී මේ ශිෂ්‍යයා ඉන්න බාර දෙනකොට ඉන්න ලිපිනේ තියෙනවනේ, ඒ ලිපිනේ අපි හිතමුකෝ x කියලා. හරි. දැන් මෙයා 7 පන්තියට එනකොට මෙයාගේ පදිංචිය මාරු වෙලා මෙයා y කියන නගරයේ තියෙන ලිපිනයකට යනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි මේක හස්තීය පද්ධතියකදී වෙන්නේ ඔය 7 පන්තියේ තියෙනවනේ අපේ දැන් අපි සාමාන්‍ය ශිෂ්‍ය වර්ගයන්ගේ තොරතුරු වාර්තා කරන පාසලේ තියෙනවනේ ස්ටුඩන්ට් රෙකෝඩ් බුක් එකක්. ওই ස්ටුඩන්ට් රෙකෝඩ් බුක් එකේ 7 පන්තියේදී පන්ති භාර ගුරුතුමිය හෝ ගුරුතුමා මොකද කරන්නේ, 7 පන්තියේ මේ දරුවගේ පදිංචි ලිපිනේ විදිහට අර වෙනස් වීම y කියන එක සටහන් කරනවා. දැන් හැබැයි මම ඔබ කල්පනා කරන්න මේ පොත් තියෙනවා 1 පන්තියේ ඉඳන් 1 2 3 4 5 6 7 දක්වාම ශිෂ්‍යයන්ගේ තොරතුරු තියෙන රෙකෝඩ් බුක්ස් වල වාර්තා පොත්වල. දැන් දිගටම ඕක ලියනවනේ හැම අවුරුද්දෙදි. මෙහෙනම් දැන් 1 ඉඳන් දිගටම 6 පන්තියට වෙනකම් මෙයා x කියන ලිපිනේ ඉඳලා 7 පන්තියේදී y කියන ලිපිනයට ඇවිල්ලා තියෙනවා. ඔන්න බලන්න හස්තීය පද්ධතියක තියෙන දත්ත පුනර්යෝජනය කියන එක, රෙපිටිෂන් කියන එක දකින්න පුළුවන්. හැබැයි දැන් කවුරු හරි මේ තොරතුර අතට අරගෙන බැලුවොත් කොහොමද තීරණය කරන්නේ? 1 ඉඳන් 6 වෙනකන් එක ලිපිනයක්, 7 පන්තියේදී තව ලිපිනයක්. හැබැයි දැන් අපි කවුරුත් ගොඩක් විට හස්තීය පද්ධතියකදී 7 පන්තියේදී මේ ලිපිනේ වෙනස් වුණාට අර අනික් පන්තිවලදී තියෙන ලිපින වෙනස් කරන්න යන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ ප්‍රායෝගිකව. එතකොට 7 පන්තිය හපු ලිපිනේ තියෙන, ඊළඟට තින් 8 පන්තියේදී ආයේ ලිපිනේ දායි, ওই විදිහට කරයි. එතකොට අපි මේවා කියන්නේ දත්ත ගැන කතා කරනකොට මේවා අපි දත්ත ආක්‍රමිකතා, ඕකට අපි කියනවා data anomalies කියලා. දත්ත ආක්‍රමිකතා මොකද වෙන්නේ? එකම ළමයාගේ දත්තය, හැබැයි දත්තවල සංගතතාවයක් නැහැ කියලා අපි කියනවා. ඇයි? එක තැනක එක ලිපිනයක්, තව තැනක තව ලිපිනයක්. එතකොට අපිට පුළුවන් පරීක්ෂා කරලා බලන්න නැහැ මෙයා දැන් අන්තිමට ඉන්න එක හරි කියලා කියන්න පුළුවන්, නැත්තම් හිතන්න පුළුවන්. නමුත් අර එන්නේ එතනදී දත්තවල ආක්‍රමිකතාවක් වෙනවා. ඔය වගේම තමයි එකම දත්තේ නැවත නැවත ඔය වගේ ලේඛන ගත වෙනකොට යම් යම් වැරදි වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එකම කෙනාගේ දත්තේ වුණත් පිටපත් වෙනකොට වෙන වැරදි වෙන්න පුළුවන්. උපන් දිනයක් නැවත පිටපත් කරද්දී ඉලක්කමක් වැරදුනොත් මාසයක් දිනයක් ওই විදිහට වෙනස් වෙනවා. එතකොට ඕක වරින් වර වුණොත් අපිට ඒ දත්ත අවුරුදු ගානක දත්ත තිබ්බත් අපිට හරි දත්තේ මොකද්ද කියලා හොයාගන්න බෑ. දැන් මෙන්න මේ දේවල් වළක්වනවා අපි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායකදී. එතකොට අපි මේ දරුවගේ තොරතුරු තියන්නේ, දැන් අපි ලිපිනේ නම් ඒ ලිපිනේ අපි එක තැනක විතරක් ගබඩා කරලා තියනවා නම් ඒක අපි වෙනස් වුණ ගමන්ම ඒ තැන වෙනස් කරනවා. ඒතර අපිට වෙනස් කරන්න තියෙන එක තැනයි. අපිට ඕන නම් ගිය අවුරුද්දක තොරතුරු නැවත අපිට තියාගන්න පුළුවන්, ওই උපස්තයක් විදිහට, බෑකප් එකක් විදිහට තියෙන්න පුළුවන්. හැබැයි මේ වෙනස් කරන්නේ අපි එක තැනකදී විතරයි. එතකොට අපිට ඒක වෙනසක් වෙන්නේ නැහැ. අපි හිතමු මේ දත්තයක් ඉවත් කරන්න ඕනි, අපිට ඩිලීට් කරන්නත් ලේසි. මොකද එක රෙකෝ එක තැනකනේ තියෙන්නේ, එක තැනක් විතරයි ඩිලීට් කරන්න ඕනේ. නැත්තම් දැන් හතේ පන්තියේදී තියෙන ඒ පොතෙන් අයින් කරාට අර අනික ඉතුරු පොත්වල ඩේටා එක අපි අයින් කරන්නේ නැහනේ. එතකොට ඒ දත්ත තියෙනවා. ඒ වගේ වැරදි වෙන ඒවා ගොඩක් තියෙන්න පුළුවන්. මේ දේවල් වැළකනවා, මේ දේවල් වැළැක්වීමේ අරමුණකුත් තියෙනවා මේ ප්‍රමතකරණය කියන ක්‍රියාවලියේදී. දැන් අපි බලමු මේ ප්‍රමතකරණ ඔබට කතා කරන්න තියෙනවා ප්‍රමතකරණ කීපයක්. දැන් දත්ත කිසිම පිරිසුදු කිරීමක් කරලා නැති අවස්ථාව අපි ඕක කියනවා zero normal form. ඒ කියන්නේ දත්ත ස්වභාවයේ තියෙන විදිහටමයි තියෙන්නේ. එතකොට ඕක පිරිසුදු කරන්නම ඕනේ. ඒක තමයි zero normal form කියලා කියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඕක පළමු ප්‍රමතකරණය, දෙවන ප්‍රමතකරණය, තෙවන ප්‍රමතකරණය කියලා යන්න. ඒ කියන්නේ first normal form, second normal form, third normal form කියලා ආකාර ගණනාවකට යන්න පුළුවන්කම තියෙනවා.